SBS ಸಿಂಹಳ වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
සතියක් ගෙවීමෙන් අනතුරුව ඊළඟ සතිය ආරම්භයේදී ගෙවිගිය සතියේ අපේ මාතෘභූමියේ ශ්‍රී ලංකාවේ තත්විත්ති පිළිබඳ විමසා බැලීම සුපුරුදු ලෙසින් ආරම්භ කරමු. සුපුරුදු විදිහට මේ කාර්යාවයට දැන් ශ්‍රී ලංකාවේ සිට අපිත් සමග සම්බන්ධ වෙන ප්‍රවෘත්ති සහකාලීන සිදුවීම් පිළිබඳ විශේෂයෙන් කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා. ප්‍රියන්ත, අයිබෝවන්.
අයිබෝවන් දිල්ලුක්ෂි, පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ලෝකයේ උණුසුම් පුවත් කීපයක්ම වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් ඔබත් සමග කතා කිරීමට අද සූදානම්.
ඔව්, ඒ අතරිනුත් ප්‍රියන්ත, ඇත්තටම මේ GSP Plus සහනය පිළිබඳව විශාල කතන්දරයක් පසුගිය සතියේදී අපිට ඇහුණා. අපි දන්නවා මේක මේ වත්මන් ආණ්ඩුව බලයට පත්වන්නට පෙර සිටම ඡන්ද ව්‍යාපාරයේ පවත්වන කාලයේ සිටම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද පොරොන්දුවක් විදිහට ලබා දුන්න ප්‍රබල පොරොන්දුවක්. ඔහු බොහොම උද්දාමයට පත්ව මේ සහනය ලබා ගැනීමට හැකිවීම පිළිබඳව කතා බහ කළා. ඉන් අනතුරුව දින කිහිපයක් ගතවීමෙන් අනතුරුව මේ GSP Plus බදු සහනය පිළිබඳව තවත් අලුත් කතාවක් අපිට ආරංචි වෙනවා. යුරෝපා සංගමයේ මේ GSP Plus බදු සහනය ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ශ්‍රී ලංකාවට අනතුරුදායක කොන්දේසි 58ක් පනවල තියෙනවා කියලා මේ අපිට එහෙම් මෙහෙන් ඇහෙන කතා අනුව අපිට කියන්න සිද්ධ වෙන්නේ. ප්‍රියන්ත, පුළුවන්ද මේ සම්බන්ධව අපිට සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්න?
GSP Plus බදු සහනය ශ්‍රී ලංකාවට ලැබුණු බව අපිට පසුගිය සතියේ වාර්තා වෙච්ච උණුසුම ප්‍රවෘත්තිය බවට පත් වුණා. මොකද පසුගිය සතියේ අවසානය වන විට මෙම ප්‍රවෘත්තිය ශ්‍රී ලංකාවේ බොහෝ දිනාගේ කනට වැටුණේ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා යන දෙදෙනාම මේ සම්බන්ධයෙන් කතාබහට ලක් කරපු නිසායි. ඒ වගේම යුරෝපා සංගමයේ පැත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් තමයි ශ්‍රී ලංකාවට GSP Plus සහනය ලැබුණු බව ප්‍රකාශයට පත් වුණේ. 2010 වර්ෂයේදී ශ්‍රී ලංකාවට මේක අහිමි වෙනවා. ඉන්පස්සේ මේක ලබා ගැනීම සඳහා නැවත වරක් අලුත් ආණ්ඩුව බොහෝ උත්සාහයෙන් දරුවා. විශේෂයෙන් ජනාධිපතිවරයා, ඒත් එක්කම අග්‍රාමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා ඉහළ නිලධාරී මට්ටමේ සාකච්ඡා ගණනාවක් පැවැත්වුණා යුරෝපා සංගමයේ නිලධාරීන් සමග. කොහොම වුණත් අවසානයේ GSP Plus බදු සහනය ශ්‍රී ලංකාවට ලැබුණා. එහෙම ලැබුණට එය එකපාරටම ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ නැහැ. තවත් මාස ගණනාවක් තිබෙනවා මෙම බදුසහනේ ලබා දෙනවා කියපු කාරණේ සම්බන්ධයෙන් මොන හරි විරෝධතාවයක් තියෙනවා නම් ඒ විරෝධතාවය ඉලක්කවීමට. හැබැයි මේ එක්කම ඔබ විසින් සඳහන් කරපු කාරණයක් සිද්ධ වුණා. ඒ තමයි කොන්දේසි ගැන කතා කිරීම. විශේෂයෙන් මෙහෙම කියන්න පුළුවන්, තිරසර සංවර්ධනය, ඒත් එක්ක මානව හිමිකම්, ඒත් එක්කම යහපාලනය කෙරෙහි ශ්‍රී ලංකාණ්ඩුවේ අඛණ්ඩ කැපවීම, මෙන්න මේ වගේ කාරණා නිසා මෙය ලැබුණු බව තමයි පළවෙනියෙන් සඳහන් වුණේ. විශේෂයෙන්ම යුරෝපා සංගමයේ නැත්නම් යුරෝපා කවුන්සිලයේ පැත්තෙන් සඳහන් කරලා තිබුණා ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ඵලදායී ලෙස ශ්‍රී ලංකා ක්‍රියාවට නංවනවා. ඒ ජාත්‍යන්තර සම්මුතීන් සඳහා ශ්‍රී ලංකාව එකඟ බව තමයි ඊයින් කියවෙන්නේ. මේක නිසා තමයි මෙම GSP Plus බදු සහනය ලැබුණේ කියලා. ඒත් එක්කම යුරෝපා සංගමයේ ඇතුළේ යම්කිසි රටක් හෝ යම්කිසි සංවිධානයක් හෝ ශ්‍රී ලංකාවට මෙම බදු සහනය ලබා දීම ඉරහි වෙනවා නම් යළිත් නැවැත්වීමේ හැකියාවක් පවතිනවා. හැබැයි මේ GSP Plus බදු සහනය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා සාකච්ඡා කරනකොට කොන්දේසි 58ක් පනවපු බව මීට කලිනුත් කියවුණා. දැන් මේ කොන්දේසි වල භයානකකම පිළිබඳ විවිධ පාර්ශ්වයන් දැන් කතා බහට ලක් කරමින් සිටිනවා. විශේෂම දෙයක් තමයි ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින දැනට ක්‍රියාත්මක වන පනත ඉවත් කරලා අලුත් පනතකට යා යුතුයි කියන කාරණය. ඒ වගේම මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අලුත් ක්‍රියාකාරී සැලැස්මක් හඳුන්වලා දෙන්න ඕනි. ඒත් එක්කම අලුත් ව්‍යවස්ථාවක් ශ්‍රී ලංකාව නිර්මාණය කරනවා නම් ඒ නිර්මාණය කිරීමට දැනටමත් කටයුතු කරමින් සිටිනවා. එහිදී බලය බෙදා හැරීමට විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ගැන තමයි කතා බහට ලක් වෙන්නේ. නව ව්‍යවස්ථාව යටතේ පරිපාලනමය වශයෙන් බලය බෙදා හැරීමට කටයුතු කළ යුතුයි කියන එක. ඒත් එක්කම උතුරේ පෞද්ගලික ඉඩම් සියල්ල නැවත හිමිකරුවන් වෙත ලබා දෙන්න ඕනි. ජාතික සංහිඳියාව සහ නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙන්න ඕනි. අලුත් ඉඩම් ප්‍රඥප්තියක් නැත්නම් අලුත් ඉඩම් ආඥා පනතක් හඳුන්වා දීම සඳහා පවතින ඉඩම් ආඥා පනත සංශෝධන ලක් කිරීම සඳහා කොන්දේසි ඉදිරිපත් කරලා තියෙනවා කියන එක තමයි දිල්රුක්ෂි දැනට කතාබහට ලක් වෙමින් තිබෙන්නේ.
ඔව්, හොඳයි. දැන් එතකොට මේ ඉදිරිපත් කරලා තියෙන කොන්දේසි චලකිල්ලට ගතියුතු කොන්දේසි. මේ සම්බන්ධව යම් කිසි වූ සාකච්ඡාවක් මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ ඇති වෙලා තියෙනවද විශේෂයෙන්ම දේශපාලනික ක්ෂේත්‍රය පැත්තෙන්?
ඇත්තටම දිල්ෂි, මේ සම්බන්ධයෙන් විශාල කතාබහකට ලක් වෙන්නේ නැහැ. GSP Plus බදුසහනේ ලබා දුන්න බව ආණ්ඩු පාර්ශවයෙන් ප්‍රකාශ කරනවා. නමුත් කොන්දේසි වලට එකඟ වුණාද නැද්ද කියන එක ආණ්ඩු පාර්ශවයෙන් හරියට ප්‍රකාශ කරලා නැහැ. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ තිබුණු කාරණයක් තමයි ළමා හා කාන්තා හිංසනයේ පිටු දකින්න අලුත් නීති ගෙනීම. ඒ වගේම පරිසර දූෂණය අවම කිරීම සඳහා, සාමය ඇති කිරීම සඳහා අලුත් ආණ්ඩු හටගත් කිරීම නිසා මේ ලැබුණු බව. නමුත් කිසිසේත්ම කොන්දේසි රසකට එකඟතාවයේ පළවිච්ච බව හෝ එම කොන්දේසි මොනවද කියලා පැහැදිලිව ආණ්ඩුව පාර්ශවයෙන් කියවුන්නේ නැහැ. එහිදී වැදගත්ම කාරණාව වන්නේ ත්‍රස්තවාදී මර්ධනය කිරීමේ පනත ඉවත් කළා. ඒ පනත යටතේ රඳවගෙන ඉන්න අයට නඩු විභාග පවත්වලා කඩනමින් ඔවුන් නිදහස් කිරීම හෝ නඩු පැවරීම, ඒ වගේම අර නව මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම, නැත්නම් හඳුන්වා දීම, අලුත් ව්‍යවස්ථාව යටතේ බලය බෙදා හැරීම, මෙම කියන කාරණා සමහරු ඉස්මතු කරනවා. මෙම කාරණාවලට නිශ්චිත ලෙසම එකඟත්වයේ පළ වෙලා නම් මේ ශ්‍රී ලංකාව තුළ ලොකු දේශපාලන කතාබහක් නැත්නම් ලොකු දේශපාලන කාරණා බවට පත්වීමට නියමිතව තිබෙනවා දිලක්ෂේ.
හොඳයි, අපි බලමු මේ සතිය තුළදී මේ සම්බන්ධව තවත් සුවිශේෂී වූ කතාබහ ඇති වේවිද කියලා ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ. මීළඟ කතාබහට යමු. පසුගිය 10 වෙනිදා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනුණා වාහන අවභාවිතාව කියන චෝදනාව යටතේ. අපි දන්නවා මීට කලිනුත් ඔහු කිහිප වතාවක් FCID එකට ගිහිල්ලා හිටියා මේ කාරණාව සම්බන්ධයෙන්. දැන් ඔහු අත්අඩංගුවට ගත්තට පස්සේ ආයිතර පරණ කතාව අපිට හෙනවා ශ්‍රී ලංකාවෙන්. දේශපාලන දඩයම් කිරීමක් FCID එක තුලින් සිදුවෙනවා. වංචා සහ දූෂණ ක්‍රියාවලීන් සම්බන්ධව මීට වඩා වැඩියෙන් අත්අඩංගුවට ගත යුතු ICT යේදී මේක ඇත්තටම දේශපාලන දඩයමක් කියන කාරණාව අපිට පැහැදිලි කරලා කියන්න පුළුවන්ද ප්‍රියන්ත? මේ විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමත් එක්ක ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ඇති වෙලා තියෙන කතාබහ සහ දේශපාලන දඩයම සම්බන්ධව මොන වගේ මතවාද සහ කල්පද මේ වෙනකොට ගොඩනගමින් පවතින්නේ කියන කාරණාව?
ඔදිලික්ෂි, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාව පසුගිය 10 වෙනිදා තමයි FCID විසින් අත්අඩංගුවට ගත්තේ. ඔහුව කීප සැරයක්ම FCID ප්‍රශ්න කිරීමට ලක් කළා. මීට පෙරත් රජය සතු වාහන අවභාවිතය කියන චෝදනාව තමයි පොදුවේ ඔහුට නැගුණු චෝදනාව. එහිදී ඔහු 10 වෙනිදා සෑහෙන වේලාවක් ප්‍රශ්න කළා. අවසානයේ ඔහු අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන උසාවි ඉදිරිපත් කළා. ඉන්පසු ඔහු මේ වන වේ සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතව. එතනදී වාහන අවභාවිතය කියලා කියන්නේ ඔහු නිවාස ඉදිකිරීම ඉංජිනේරු සේවා අමාත්‍යවරයා විදිහට ඉන්නකොට ඉංජිනේරු සංස්ථාව කුලී පදනම් මත ගත්ත වාහන 40ක් සංස්ථා වැඩබිම් වලට පාවිච්චි කරගන්න නැතුව වෙනත් කාර්යයන් වල යෙදවීම ගැන තමයි FCID පරීක්ෂණ කළේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහු අත්අඩංගුවට ගෙන උසාවි ඉදිරිපත් කළා. රක්ෂිත බන්ධනාගාර ගත කළා තියෙන්නේ. එතෙන්දී දේශපාලන දඩයම කියලා කියන්නේ දේශපාලන කාරණා මත මේ සිද්ධ වුණා. ජාතිකවාදී මතවාද ඉදිරිපත් කරන බොහෝ අයව විවිධ චෝදනා නගලා මෙලෙස අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තමයි මෙම ආණ්ඩුවේ කාර්යභාරය. මේක තමයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශවයෙන් තවමත් නැගෙමින් පවතින චෝදනාව. මොකද විමල් වීරවංශ මහත්මයාගේ දේශපාලන පක්ෂය ජාතික නිදහස් පෙරමුණ මේ මාසේ 22 වෙනිදා ඔවුන්ගේ ජාතික සමුළුව නැත්නම් සම්මේලනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එතකොට 24 වෙනිදා දක්වා තමයි ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙන්නේ. මෙම සමුළුව කඩාකප්පල් කිරීමේ යම් කිසි අරමුණක් ඇතිව, දේශපාලන අරමුණක් ඇතිව මෙම ක්‍රියාව සිද්ධ වෙනවා කියන කාරණේ තමයි මූලික වශයෙන් ඒකාබද්ධ විපක්ෂය සහ ජාතික නිදහස් පෙරමුණ පැත්තෙන් චෝදනාවක් විදිහට ආණ්ඩුවට එල්ල වෙන්නේ.
දැන් ඔය සමගම මතුවෙන තවත් කාරණාවක් තමයි ප්‍රියන්ත, විමල් වීරවංශ මහතාට අමතරව මේ චෝදනාව ගොනු කළ හැකි තවත් පුද්ගලයන් දෙදෙනෙක් සිටිනවා. මේ පුද්ගලයන් මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයට සහ රජයට සම්බන්ධව කටයුතු කරන අයවලු නිසා මොවුන් සම්බන්ධව යම් කිසි වූ ක්‍රියාමාර්ගයක් අරගන්නේ නැතුව විමල් වීරවංශ මහතා පමණක් අත්අඩංගුවට ගැනීම අසාධාරණයි කියන කාරණාව. අපිට මේ ඇහෙන කතන්දර පිළිබඳව අපි සලකලා බලද්දී ප්‍රියන්ත, ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද දැන් මේ අත්අඩංගුවට ගැනීම අභ්‍යන්තරයේ තවත් ආණ්ඩු පාර්ශවයෙන් කුමක් හෝ කාරණාවක් හෝ සිදුවීමක් හෝ අභිලාෂයක් හෝ තියෙනවද කියන කාරණාව?
ඔබ කියන එක ශ්‍රී ලංකාව තුර කතාබහට ලක් වෙනවා. මොකද මෙම සිද්ධිය වෙන කාලයේ වෙනකොට ජාතික ඉංජිනේරු සංස්ථාවේ සභාපති ධූරය දරලා තින්නේ අශු මාර්සිංහ මහත්මයා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ එදා හිටපු සභාපති අශෝක් මාරසිංහ මහත්මයා මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරේ. ඒ වගේම ලසන්ත අලගියවන්න මහත්මයා එදා විමල් විරංශ මහත්මයාගේ නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටියත් අද මේ ආණ්ඩුවේ පාර්ශ්වකරුවේ. ඒ අනුව ගන්නකොට ඔවුන් දෙදෙනා අත්අඩංගුවට නොගන්නේ ඔවුන් වරද නොකරපු නිසා නෙමෙයි, ඔවුන් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් නිසා. ඒක තමයි ඒකවද විපක්ෂේ නැත්තම් විමල් විරංශ මහත්මයාගේ පාර්ශ්වෙ වෙන්නේ කියන චෝදනාව. නමුත් විමල් විරංශ මහත්මයා ජාතිකවාදී දේශපාලනඥයෙක් නිසා ඔහු කරන කටයුතු ආණ්ඩුවට ප්‍රබල බලපෑමක් ඉල්ලවන නිසා ඔහුව සංවිධානාත්මකව අත්අඩංගුවට ගත්තා කියන කාරණේ තමයි ප්‍රධානම චෝදනාවක් විදිහට අනිත් පැත්තෙන්. ඒ වගේම තවත් චෝදනාවක් එල්ල වෙනවා ජනතා විමුක්ති පෙරමුණට. විමල් විරංශ මහත්මයාගේ පාර්ශ්වයෙන් කියනවා ජනතා විමුක්ති පෙරමුණත් මේක පිටපස්සේ සිටිනවා. ඔවුනුත් උත්සාහ කරනවා මේ ආකාරයට ජාතිකවාදී පිරිස් අත්අඩංගුවට අරගෙන බෙලහීන කරාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණට පුළුවන් ඒ හිස්සන දේශපාලන භූමියේ තනියෙන් විපක්ෂයේ කාර්යභාර රඟපාන්න කියලා. තවත් මේ සම්බන්ධයෙන් කාරණයක් මතු වුණා. මේක ප්‍රකාශයට පත් කළ තිබුණේ ඒකව විපක්ෂයේ පාර්ශ්වයෙන් අපරාධ යුක්ති කොමිෂන් සභාව කියලා කොමිසමක් හදලා අලුතෙන්. එම කොමිසම මගින් ආණ්ඩුව විරුද්ධ බොහෝ ජාතිකවාදී දේශපාලනඥයන් විශාල පිරිසකගේ ප්‍රජා අයිති අහෝසි කරන්නත් ආණ්ඩුව උත්සාහ කරනවා. ඒකෙත් එක් පියවරක් වන්නට පුළුවන් විමල් විරංශ මහත්මයාට කරපු මෙම ක්‍රියාව කියලා චෝදනාවකුත් එල්ල වෙනවා දිල්රුක්ෂි.
මීළඟ ප්‍රධාන කාරණාව වෙත අපි අවධානය යොමු කරමු. ඒ තමයි මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද කියන කාරණාව පිළිබඳව ඇති වෙලා තියෙන සුවිශේෂී කතාබහ. අපි දකින විවිධ දේශපාලඥයන් ප්‍රියන්ත විවිධ අදහස් ප්‍රකාශ කරමින් පවතිනවා. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමයි මේකට ඉතාමත්ම සුදුසු පුද්ගලයා කියලා දුමින්ද දිසානායක මහතා එක්තරා සභාවකදී ප්‍රකාශ කිරීමත් සමග තමයි මේ කතාබහ වඩාත් උණුසුම් වුණේ. ඒ අතරතුරේදී අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂයෙන් අපිට ඇහෙනවා අපි චන්දපුරොන්දුවක් විදිහට කතාබහ කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ඒ හින්දා අපිට මේ ගැන කිසිම කතාවක් නැහැ. ඇත්තටම ජනාධිපතිවරණයක් අවශ්‍ය නැහැ. මීළඟට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලීම තමයි අපේ ප්‍රයාමය කියලා. දැන් මේ පරස්පර විරෝධී කතා දෙක අතරතුරේදී මොනවද දෙපාර්ශ්වයෙන් අපිට ඇහෙන කතාබහ මේ වෙනකොට?
ඕදිල්රුක්ෂි, ඇත්තටම මීළඟ ජනාධිපතිවරණයක් ළඟපාතක නැහැ. ඒ 2020 වගේ තමයි පවත්වන නියමිතව තිබෙන්නේ. ළඟපාතක තිබෙන්නේ පුංචි ඡන්දය. ඒත් විධායක ජනාධිපති ධූරය සමගම මීළඟ ජනාධිපතිවරණයක් ගැන මේ වෙනකොට ශ්‍රී ලංකාවේ දේශපාලන ලෝකයේ කතා බහට ලක් වෙමින් තිබෙනවා. ඒකට ප්‍රධානම හේතු වුණේ මීළඟ ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා දැනට සිටින සභාපති වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විය යුතු බවට නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමග ඉන්පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ සිටින පාර්ශ්වයන් විවිධ අවස්ථාවලදී මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කතා බහ ලක් කළා. විශේෂයෙන් SB දිසානායක අමාත්‍යවරයා, ඒ වගේම සරත් අමුණුගම අමාත්‍යවරයා මොවුන් දුමින්ද දිසානායක මහතා යන මගම යමින් මීළඟ ජනාධිපතිවරණයේදී 2020 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම විය යුතු බව ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය විදියට ඉදිරිපත් කරමින් සිටිනවා. ඒක නිසා ජනාධිපතිවරණයක් ගැන පැහැදිලි කතා බහක් තියෙනවා. මේ අවුරුද්දේදී ආණ්ඩුව පෙරලා දමන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කිරීමක් සමග තමයි මීළඟ ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් කතා බහට ලක් වෙන්නේ. අනික් කාරණේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ඡන්දවලට ඉදිරිපත් වෙනවා නම් මීළඟ ජනාධිපතිවරණයටත් වෙනම ඉදිරිපත් විය යුතුයි. එහිදී කවුද අපේක්ෂකයා? මොකද මහින්ද රාජපක්ෂ මහත්මයා තවමත් ප්‍රකාශ කළ නැහැ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වන බව. එම කාරණයත් සමග මීළඟ ජනාධිපති වර්ණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෙක් ඉන්නවද කියන මතය සමාජය තුළ ප්‍රශ්නකාරී වුණා. ඒකත් එක්ක තමයි මෙම කතාබහ ඇති වෙන්නේ. ඒත් එක්කම තව කියන්න ඕන කාරණයක් තමයි මෙම 2020 ජනාධිපති වර්ණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා විදිහට ඉදිරිපත් කරනවා කියලා කිව්වත් එක්කම ඒකාබද්ධ විපක්ෂී ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පැහැදිලි ප්‍රකාශයක් කරලා තිබුණා හදිස්සියවත් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල මහත්මයා මීළඟ ජනාධිපති වර්ණයේදී නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව. ඒත් එක්කම තව කාරණයක් තිබුණා. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති නී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් මාධ්‍යවේදීන් ඉතර අවස්ථාවකදී විමසනවා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ වගේ තීරණ කරන්න තියෙනවද කියන එක. එතකොට ඇය කියනවා අය ජේෂ්ඨ උපදේශිකාවකෙන් පක්ෂයේ තුල කිසිසේත්ම නීත්‍යානුකූලව කතාබහට ලක් වෙලා තීරණයක් අරගෙන නැහැ කියලා. නමුත් පක්ෂ ලේකම්වරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ විවිධාකාරයේ මත ඉදිරිපත් කරමින් සිටිනවා. ඒත් එක්කම තුචි තව කාරණයක් තමයි දැන් මෙහෙම ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙන්නේ යනවා නම් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හදිස්සියවත් නැත්නම් එහෙම ඉදිරිපත් කරන්න එම පක්ෂයේ යම්කිසි ආකාරයක තීරණයක් ගන්න යනවා නම් විධායක ජනාධිපති ධූරිය ගැන මතයක් කුමක්ද යන්න. එතෙන්ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු විවිධ අවස්ථාවලදී අදහස් ඉදිරිපත් කළා විධායක ජනාධිපති ධූරිය අනිවාර්යයෙන්ම අහෝසි කළ යුතුයි. ඒ තමයි මේ ආණ්ඩුවේ පොරොන්දු. ඒ අනුව විධායක ජනාධිපති ධූරයක් නැවත පවතින්නේ නොමැති බව නැත්නම් නව ව්‍යවස්ථාවක් එනකොට අනාගතයේදී විධායක ජනාධිපති ධූරය අහෝසි වෙන බව. කොහොම වුණත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති විදිහට තිබුණත් දැන් මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් ඉලෙමින ජනාධිපති වර්ණයක් ගැනත් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකය ගැනත් කතාබහට ලක්වීම පවතිනවා. අනිත් පැත්තෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඊට එරෙහිව යම් මත ප්‍රකාශ කරමින් පවතිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුල පවතින බල අරගලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුල පවතින දේශපාලන අර්බුදය තමයි මේ තුලින් ඉස්මතු වන්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවා මේ සම්බන්ධව නිශ්චිත ප්‍රකාශයක් මේ වෙනකනුත් කළා නැහැ නේද ප්‍රියන්ත?
පැහැදිලිවම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට වෙනම නිල නිවේදන නිකුත් කරමින් මේවා ප්‍රකාශ කළා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් මේ සම්බන්ධ නිල ප්‍රකාශයක් සිද්ධ වෙනවා නම් මෙම ප්‍රශ්නේ මෙතනින් අවසන් වෙනවා නැත්නම් මෙම ප්‍රශ්නේ යම්කිසි ආකාරයක විසඳීමක් ලැබෙනවා. තවත් පාර්ශ්ව අර්බුදයට ලක් කිරීමේ අරමුණින් සිදුකළු ප්‍රකාශයක් හෝ එවැනි ප්‍රචාරයක් කියන එක තමයි අපට මේ වෙලාවට හැඟියන්නේ.
හොඳයි, දැන් ජනාධිපතිවරණය පවත්වන්නට කලින් පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතුයි. මේ ඡන්දය දිගින් දිගටම කල් දැමීමෙන් පවතිනවා සීමා නිර්ණය හා සම්බන්ධ වන කාරණාව හේතුවෙන්. අපි දන්නවා මීට කලිනුත් අපි කතා බහ කළා ප්‍රියන්ත, අර සීමා නිර්ණය කමිටු වාර්තාව සම්බන්ධ වුණු ගැටලුව. ඒ කමිටුවට ආයත් පස් දෙනාගේ මස්සන් නොමැති වීමෙන් පළාත් සභ සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසප් මුස්තපා මහතා එය බාර ගැනීම ප්‍රතික්ෂේප කළා. ඉන් අනතුරුව එහි කමිටු සභාපතිවරයා දැනුම් දුන්නා සියලු දෙනාගේ මත්සන් සහිතව මේක 17 වෙනිදාට බාර දෙන්නට නියමිතයි කියලා. දැන් ඒ අතරතුරේදී පසුගිය සතියේදී ෆයිසප් මුස්තපා මහතා යම් කිසි වූ ප්‍රකාශයක් කරනවා මාධ්‍යයට. මේක කොට්ටාශ ක්‍රමයට පවත්වන්නට පක්ෂ සමාජිකයන් සියලු දෙනාම එකඟත්වයේ පළ කරා කියලා. අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? දැන් මේ වාර්තාව හරියට ලැබිලා සියලු දෙනාගේ මත්සන් සහිතව ලැබිලා අමාත්‍යවරයායක නිල වශයෙන් බාර අරගෙන ඒ සම්බන්ධව යම් කිසි වූ ප්‍රකාශයක් කරන්නට කලින් පක්ෂය තුල මෙවැනි වූ අදහසක් මතුවලා ඒ සම්බන්ධව කතාබහක් ඇති වෙලා තියෙන්නේ ඇයි කියන කාරණාව සම්බන්ධව.
ඕදිල් රුක්ෂි, කොට්ටාශ ක්‍රමය කියලා ඔය කියන්නේ කොට්ටාශ ක්‍රමයට බහුතරයක් එකඟතාවයෙන් පළ කළා කියන කාරණය සහ කොට්ටාශ ක්‍රමය තමයි මේ ක්‍රමයේ තුල තියෙන ප්‍රධාන අවස්ථාව. නැත්තම් ප්‍රධාන ඡන්ද ක්‍රමයේ බවට පත් වෙන්නේ යලි කොට්ටාශ ක්‍රමයේ තමයි මෙම නව ඡන්ද ක්‍රමයේ යටතේ. ඒ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. ඒ කමිටුව මගින් නව ඡන්ද ක්‍රමයක් ගැන එකඟතාවයකට පත් වුණා. එimhe එකඟතාවයේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ පාර්ලිමේන්තුව තුළ ඒකමතිකව මේ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති වුණා. ඒ එකඟතාවයෙන් පස්සේ තමයි සීමා නිර්ණය අභියාචනා කමිටුව පත් කළා. ඒ අභියාචනා කමිටුව මගින් වාර්තාවක් ඇඳවුවේ. ඒ කියන්නේ කොට්ටාශ ක්‍රමයට 70% නියෝජනයක් ලැබෙන ආකාරයෙන් සහ 30% සමානුපාතික ක්‍රමයෙන් නියෝජනයක් ලැබෙන ආකාරයෙන්. මෙතනදී සමානුපාතික ක්‍රමයට වඩා කොට්ටාශ ක්‍රමය ගැන වැඩිපුර කියවෙන්නේ මෙහිදී වැඩි වාසි සැලසෙන්නේ කොට්ටාශ ක්‍රමයට නිසා. සුළු පක්ෂ වලට සමානුපාතික ක්‍රමයේ යටතේ නියෝජනයක් ලබා ගැනීමට තියෙන හැකියාව මෙන් අහෝසි වෙනමනවා බවත් එයින් කියවුණා. කොහොම වුණත් හෙට 17 වෙනිදා හෙට තමයි එතකොට මේ ලබා දීමට නියමිතව පවතින්නේ මේ වාර්තා අවසන් අත්සනත් සමග. දැන් අත්සන් සියල්ලම පාහි ලැබිලා අවසානයි. තව එක අත්සනක් අවශ්‍ය එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයාගේ අත්සන. එම අත්සනත් අද දිනේ ලැබීමට නියමිතව තිබෙනවා. ඒ වගේම අද ප්‍රධාන පක්ෂ ලේකම්වරුන්ව මැතිවරණ කොමිසමට කැඳවලා තියෙනවා දිල් රුක්ෂි. මොකද ඉදිරියේදී එන පළාත් පාලන ඡන්දය නැත්තම් පුංචි ඡන්දය පිළිබඳව කතාබහට ලක් කිරීමත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයාගේ එක අරමුණක් බව තමයි කියවෙන්නේ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පක්ෂ ලේකම්වරුන් කැඳවන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නම් අනිවාර්යයෙන්ම අමාත්‍යවරයා ඊට පෙර වාර්තාව ලැබුණාට පස්සේ සිද්ධ කළ යුතුයි. සමානුපාතික ක්‍රමය යටතේ කොහොමද අපේක්ෂකය තෝරන්නේ, ඒත් එක්කම කොට්ටාශ ක්‍රමයට කොහොමද නියෝජිතය තේරෙන්නේ, මේ ආකාරයේ සඳහනක් කරලා ගැසට් කළ යුතුයි. මෙය ගැසට් කළාට පස්සේ තමයි මැතිවරණ කොමිසමට පුළුවන් වෙන්නේ ඡන්දය කැඳවන්න. එතකොට කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයා ඉඟිපල කරලා තිබුණා හරියාකාරව 17 වෙනිදා වාර්තාව බාර දුන්නොත්, හරියාකාරව 20 වෙනිදා වගේ වෙනකොට මේ ගැසට් කළොත් ලබන අප්‍රේල් මැයි අතර ඡන්දය පවත්වන්න පුළුවන් කියන කාරණේ.
ජිනීවා මානව හිමිකම් සමුළුව පිළිබඳව මේ වෙනකොට ශ්‍රී ලාංකිකයන් බොහෝ අවධානයෙන් සිටින්නේ. අපි දන්නවා ජිනීවා මානව හිමිකම් සමුළුවේ 34 වෙනි සැසිවාරය මේ මාර්තු මාසයේදී ආරම්භ වන්නට නියමිතයි. මේ සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව වසර 2015 ඔක්තෝබර් 1 වෙනිදා සම්මත වුණු ජිනීවා යෝජනාව පිළිබඳව ශ්‍රී ලංකා රජය කටයුතු කළ තියෙන්නේ කොහොමද කියන යන කාරණාව පිළිබඳව විමර්ශනය වීමටත් නියමිතයි. මේ ආකාරයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට මාස දෙකක් තිබියදී රජයේ සංහිඳියා කාර්ය සාධක බලකාය තමන්ගේ නිර්දේශ ප්‍රකාශයට පත් කළා. අපි ගිය සතියේදී මේ සම්බන්ධව කතා බහ කළා. අපිට මේ වෙනකොට වාර්තා වෙනවා ප්‍රියන්ත, Human Rights Watch සංවිධානයේ මේ නිර්දේශ අගය කරමින් පැසසුමට ලක් කරලා තියෙනවා කියලා. වැඩිදුර විස්තර කියන්න පුළුවන්ද Human Rights Watch සංවිධානයේ මේ සම්බන්ධයෙන් කරලා තියෙන පැසසුම කොයි ආකාරයෙන්ද කියලා?
ඔදිලුක්ෂී, සංහිඳියාව සම්බන්ධයෙන් පත් කරපු කාර්ය සාධක බලකායේ වාර්තාව ඉදිරිපත් වීමත් සමග විවිධ පාර්ශ්වයේ සම්බන්ධයෙන් අදහස් පළ කරන්න පටන් ගත්තා. එතෙන්දී එහි ඇතුළත් කරපු ප්‍රධාන නිර්දේශයක් වුණේ මෙම යුද සමයේ සිදු වූයයි කියන යුද අපරාධ පිළිබඳ පරීක්ෂා කරනකොට විශේෂයෙන් විදේශීය විනිසුරු වනුත් සහභාගී කරගෙන මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතුයි. ඒ වගේම දෙමුණු අධිකරණයක් නැත්නම් හයිබ්‍රිඩ් අධිකරණයක් තුළ එය ක්‍රියාත්මක විය යුතුයි. මේක තමයි එම කමිටුවේ නිර්දේශ අතර තිබුණු නිර්දේශ ගණනාව තුලින් ඉස්මතු වෙලා පෙනුණු කාරණේ. ඒ ඉස්මතු වෙන්න හේතුවකුත් තිබුණා. ඒ තමයි විදේශී විනිසුරන් හෝ විදේශීය අධිකරණයක් පිළිබඳව ශ්‍රී ලංකාවේ බොහෝ පාර්ශ්වයන් තුළ පවතින නොසතුට. විශේෂයෙන් ජනාධිපතිවරයාගේ පවා පළ වෙලා තිබුණු අදහස තමයි විදේශී විනිසුරන් සම්බන්ධ කාරණය තමන් අනුමත නොකරන බව විවිධ අමාත්‍යවරුන් හරහා ජනාධිපතිවරයාගේ මතය ප්‍රකාශයට පත් වෙලා තිබුණා. කොහොම හරි අතර තමයි ජාත්‍යන්තර සංවිධානයක් විදිහට Human Rights Watch ආයතනයත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී කතා කළා. අවසානයේ වුණු වාර්තාවක් ඉදිරිපත් කරන ස්වරූපයෙන් කතා කළා. මේ ඉතාමත්ම හොඳ වාර්තාවක්. මෙහි අඩංගු නිර්දේශ ඉතාමත්ම හොඳයි. ඒ බලාපොරොත්තු කාරණයක්. ඒ වගේම ජගත් මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව ලබා දුන් යම්කිසි ආකාරයක පොරොන්දුවක් ඉටු කිරීම එළඹෙන මාර්තු මාසයේදී යළිත් මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කතා කරනකොට මෙම ඉදිරිපත් කරපු නිර්දේශ ක්‍රියාවට නැංවීම පිළිබඳ ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් පොරොන්දුවක් ලැබිය යුතුයි, එහෙම නැත්නම් ප්‍රකාශයක් කළ යුතුයි. ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර හිමි වෙලා තියෙන යුද අපරාධ සම්බන්ධයෙන් වන චෝදනාවලට පැහැදිලිව මුහුණ දීමේ හැකියාව ලැබෙන බව තමයි ඔවුන් කියලා තිබුණේ. ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්න පුළුවන් දිල්රුක්ෂේ Human Rights Watch ආයතනය නිරීක්ෂණ ආයතනයක් විදිහට ජගත් මානව හිමිකම් කවුන්සලයේදී මීළඟ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ගැන කතා කරන්න නියමිතයි. න්‍යායපත්‍රය තුළ ශ්‍රී ලංකාව ඉන්නවා. අන්නේ අවස්ථාවේදී ඔවුනුත් යම්කිසි ආකාරයක නිරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන්න ඉඩකඩ තියෙනවා. ඒ ශ්‍රී ලංකාණ්ඩුව කෙසේ බාරගනීද කියලා අපිට පැහැදිලි නෑ. කොහොම වෙතත් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාත් ලෝකෙ වටේ යමින් යුරෝප රටවල සංචාරය කරමින් විවිධාකාරයේ නව ව්‍යවස්ථාව ගැන, ඒත් එක්කම සංහිඳියා කොමිසමේ වාර්තාව ගැන, එහි නිර්දේශ ගැන මේ සම්බන්ධයෙන් කතා බහට ලක් කරමින් සිටිනවා.
ඔව්, Human Rights Watch සංවිධානය ලෝකයේ බොහෝ රටවල් සම්බන්ධයෙන් තමන්ගේ නිර්දේශ පසුගිය වසර සඳහා නිකුත් කරපු වාර්තාවෙන් මේ ආකාරයෙන් එළිදක්වලා තිබුණා. ඔස්ට්‍රේලියාව සම්බන්ධයෙන් ඔවුන් නොසතුරු පළ කළා තිබුණා. ඔස්ට්‍රේලියාවේ සරණාගත කඳවුරු පවත්වාගෙන යාමේ ආකාරය සම්බන්ධව වන කාරණාව පිළිබඳව මේක ජාත්‍යන්තරව විශේෂ අවධානයට ලක් වුණු කාරණාවක්. ඒ අතුරු කාරණාවක් දැන් මේ ප්‍රියන්ත මාත්‍රම දැනගන්න කැමතියි. දැන් ඔය සංහිඳියා බලකායේ නිර්දේශ සම්බන්ධව TNA එක ඇතුළේ ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළත යම් යම් කතා බහ සහ මතවාදී ඝට්ටන ඇති වෙලා තියෙනවා කියලා ආරංචිවන්නේ. ඔබට පුළුවන් දැන් තියෙන තත්ත්වය පැහැදිලි කරන්න?
ඇත්තටම දිල්රුක්ෂී, දෙමළ ජාතික සන්ධානය ඇතුළේ මේ සම්බන්ධයෙන් ලොකු කතා බහක් තියෙනවා. ගිය සතියේත් අපි මතක් කළා දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ එකතු වෙලා මේ සම්බන්ධයෙන් කතා කළා. ඔවුන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම වශයෙන් ෆෙඩරල් ක්‍රමයක් සම්බන්ධ අදහස සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ අදහස ඉදිරිපත් කළා කියලා. කොහොම හරි දැනට මේ වෙනකොට තියෙන ටිකක් බරපතලම කාරණේ තමයි, එකක් තමයි මේ වෙනකොට උතුරේ මහ ඇමති විග්නේශ්වරන් මහත්මයා කැනඩාවේ සංචාරක නිරත වුණා. ඒ කැනඩාවේ සංචාරක නිරත වෙමින් ඔය කියන උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සහ ෆෙඩරල් ක්‍රමයේ සම්බන්ධයෙන් විශේෂ දේශන පවත්වමින් ඒ රටවල සිටින දෙමළ ජනයාට මේ ඒත්තු ගැන්වීම, රවුන්ගේ අදහස ඒත්තු ගැන්වීම උත්සාහ කළා. ඒ වගේම EPRLF නායක ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා TNA එක ඇතුළේ ඉන්න නායකයෙක් විදිහට ඔහු TNA එකට විරුද්ධව අදහස් ප්‍රකාශ කරලා තිබුණා පසුගිය සතියේ පුරාම. ඔහු පැහැදිලිවම කියනවා දෙමළ ජාතික සන්ධානයේ විදිහට ලියාපදිංචි වෙන්නේ නැහැ. තවම ලියාපදිංචි කරලා නැහැ. TNA එක ඇතුළේ තියෙන පක්ෂ දෙක අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා මෙම ලියාපදිංචි කල් යන්නේ. ඒ වගේම දෙමළ ජනතාවට TNA එක ලබා දුන් පොරොන්දු, විශේෂයෙන් සම්බන්ධ මහත්මයා ඇතුළු එම කණ්ඩායම ලබා දුන් පොරොන්දු හරියාකාරව ඉටු වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් ගියොත් එහෙම දෙමළ ජාතික සන්ධානය ජනතාව තුළ විශ්වාසය පළුදු වෙනවා. සමහර විට මෙම කාරණා ඉස්මතු වෙන්නේ ඉදිරියේදී පැවතෙන පුංචි ඡන්දය හෝ වෙනත් ඡන්දයකට මුහුණ දීම සඳහා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් දෙමළ ජාතික සන්ධානය ඇතුලේ මෙම සංහිඳියා කොමිසම වාර්තාවේ නිර්දේශ, ඒත් එක්කම අලුත් ව්‍යවස්ථාව, ඒත් එක්කම මේ කරන යෝජනා උතුනගිරේ ඒකාබද්ධ කිරීම, ෆෙඩරල් ක්‍රමය, මොකද අලුත් ව්‍යවස්ථාවෙන් ලැබුණු විසඳුම, මානවීය කොමිසමට මුහුණ දීම සඳහා ආණ්ඩු ඉදිරිපත් කරන නිර්දේශ මොනවද, මේ හැම දෙයක් සම්බන්ධයෙන් මේක ඇතුලේ කතාබහට ලක් වෙනවා. ඒ වගේම අලුත් ව්‍යවස්ථාවේදී ඉදිරිපත් කිරීමට නියමිත කරුණු කාරණා ගැන නිකුත් වෙලා තියෙන අනුකමිටු 6 වාර්තා ගැන විවාදයේ කල් ගියා. එම විවාදයත් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව තුළ පැවැත්විය යුතු බවට තමයි TNK අදහස් වෙලා තිබුණේ. හැබැයි මංගල සමරීර මහත්මයා විදේශයේදී ප්‍රකාශ කළ තිබුණා මෙම අනුකමිටු වාර්තා ළඟදීම පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැන්න බව. ඒ තුලින් යම්කිසි ආකාරකින් පාර්ලිමේන්තුව තුළදී එකඟතාවයකට TNK ඇතුළු පක්ෂවලට එන්න පුළුවන් වෙයි. නව ව්‍යවස්ථාව තුළ ඔවුන්ට හිමිවන තැන කුමක්ද කියලා.
ප්‍රියන්තර, ඔබ සඳහන් කරපු එක කාරණාවක් සැකහැර දැනගන්නට මම කැමති. මේ ඇත්තටම දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි වෙලා නැද්ද තාම?
නැහැ, දෙමළ ජාතික සන්ධානය ඇතුලේ පක්ෂ ගණනාවක් තියෙනවා. අපි දන්නවා පසුගිය ඡන්දවලදී තෝන් ඡන්දවලට ඉදිරිපත් වෙනකොට එය ඉලංගේ තමිල් අරසු පක්ෂය නැත්නම් ඉලංගේ තමිල් අරසු කච්චි විදිහට තමයි පක්ෂය ඡන්දයට ඉදිරිපත්
වුණේ.
TNA කියලා කියන්නේ හදාගත සන්ධානයක්. ඒ සන්ධානය ඔවුන් සන්ධානය ඉදිරි පවත්වාගෙන ආවාට ඔවුන් ලියාපදිංචි වෙලා වෙනම දේශපාලන පක්ෂයක් බවට පත් වෙලා නැහැ. ඒක ඇතුලේ ඉන්න ප්‍රධාන පක්ෂය වන ඉලංගේ තමිල් අරසු පක්ෂය නමින් තමයි ඔවුන් ඡන්දයට ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා ඔය ඉන්න හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම TNA කියලා කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැමෝම ඉලංගේ තමිල් අරසු පක්ෂයෙන් තමයි පාර්ලිමේන්තුවට ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා ඉල්ලීමක් තියෙනවා අභ්‍යන්තරයෙන් මෙම පක්ෂයේ TNA විදිහට නැත්නම් දෙමළ ජාතික සන්ධානයේ විදිහට ලියාපදිංචි වෙමු කියන එක. නමුත් ඒ දිගින් දිගටම කල් යමින් පවතිනවා.
හොඳයි, ඒ දැනගැනීමත් වඩාත් වැදගත්. මීළඟට අපිට ආරංචි වෙනවා මේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සඳහා ලකලැස් වීමක් පිළිබඳව. මොකක්ද මේ සිදුවන්නට යන්නේ?
ඇත්තටම අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කියන කාරණය දේශපාලන ලෝකයේ ලකුවට කතාබහට ලක් නොවුනාට මෙය එක්තරා ආකාරයක දේශපාලන ලෝකයේ යටින් විහිදුණු රේඛාවක් වගේ කතාබහට ලක් වෙමින් තිබෙනවා. ඉතා වැදගත් පාර්ශවයන් අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් වන දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වන සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යර මේ ළඟදී පැහැදිලිව ප්‍රසිද්ධ කතාවකදී කියලා තිබුණා අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් විය යුතුයි කියලා. මේ එක්තරා ආකාරයකට දේශපාලන ලෝකයේ කතාබහක් ආරම්භ වීමට පෙළඹුමක් බවට පත් වුණා. ඒ එක්කම එන අනිත් කාරණේ තමයි මේ ජනවාරි මාසයේදී මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් හසන් අලි මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් පිරිනමන්න යනවා කියන කාරණේ මුස්ලිම් කොංග්‍රසයේ ඇතුලේ තියෙන අභ්‍යන්තර ප්‍රශ්නයක් විසඳා ගැනීම උදෙසා. එතනදී මුස්ලිම් කොංග්‍රසයට පත් වෙච්ච ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා සිටලා ඒ අවස්ථාව ලබා දෙන නියමිතයි කියන එක. තව කාරණයක් තමයි විශේෂයෙන් අයවැයිදි වගේ ආණ්ඩුවට සහයෝගය දක්වපු EPDP සංවිධානය සහ ලංකා කම්කරු කොංග්‍රසයට අමාත්‍ය ධූර දෙකක් ලබා දීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වෙලා තිබෙනවා කියන කාරණේ. EPDP සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට ඉන්නවා. ඒත් එක්කම තොණ්ඩමන් මහතා, අරුමුගන් තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට ඉන්නවා. ඔවුන් දෙදෙනාට අමාත්‍ය ධූර දෙකක් ලබා දීමට සූදානම් බව තමයි කියවෙන්නේ. කොහොම වෙතත් 19 ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ යම්කිසි ආකාරයක අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේ සීමාවන් තිබෙනවා. ඒ සීමාවන් තුළ මෙම කාරණය අලුතින් ඉටු කිරීමට යම්කිසි බාධාවක් තියෙන්නත් පුළුවන්. කොහොම වෙතත් ආණ්ඩුවට එහෙම පවණකමක් තිබෙනවා නම් එය විවිධාකාරයෙන් ඉටු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද මේ සම්බන්ධ එක්තරා මාධ්‍යයක් අහලා තිබුණා ඩග්ලස් දේවානන්දා මහත්මයාගේ EPDP සංවිධානයෙන්. ඔවුන් කියලා තිබුණේ දැනට මේ ආණ්ඩුව පිළිගන්නා කාරණා සහ EPDP සංවිධානය පිළිගන්නා මූලික කාරණා අතර ගැටලුවක් නැහැ, සමානුපාතිකයි. එහෙමනම් අමාත්‍ය ධූරයක් දුන්නොත් බාර ගැනීමේ කිසිම ප්‍රශ්නයක් එම පක්ෂයට නොමැති බව. ඒ වගේම තොණ්ඩමන් මන්ත්‍රීවරයාගේ පක්ෂය වන ලංකා කම්කරු කොංග්‍රසයෙන් මේ සම්බන්ධයෙන් අහලා තිබුණාම ඔවුන්ගේ ප්‍රකාශකයෙක් කියලා තිබුණේ පක්ෂය විසින් දැනටමත් නිර්දේශ කළ අවසන් කියලා අමාත්‍ය ධූරයක් දෙනවා නම් තොණ්ඩමන් මහතාය බාරගත යුතුයි කියලා. මේ කඩනමින් සිදුවේද නැත්නම් මෙයත් එක්තරා ආකාරයක දේශපාලන කතාවක් පමණද කියන එක පැහැදිලි නෑ. කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් පිළිබඳව ආණ්ඩුව ඇතුළේ තින් පිටතත් කතාබහට ලක් වෙමින් තිබෙනවා.
අවසාන වශයෙන් මම අවධානය යොමු කරන්න කැමති ප්‍රියන්ත, මේ වෙනකොට ශ්‍රී ලංකාවට බලපාල තියෙන දැරිණියන්ගේ හා සම්බන්ධ වන කාරණා අපි දන්නවා. ජලාශවල ජල මට්ටම අඩු වෙමින් පවතින බවත්, විදුලි බලය උත්පාදනය කිරීම සඳහාත් වගාවන් සඳහා ජලය ලබා දීමේදී MM ගැටලුකාරී තත්වයන් වලට මේ වෙනකොටත් ඇතැම් ප්‍රදේශවල ජනතාවට මුහුණ දෙන්නට සිදු වෙමින් පවතිනවා කියන කාරණාව පැහැදිලි කරන්න පුළුවන්ද? ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ වෙනකොට මේ සම්බන්ධව.
ඇත්තටම දිල්රුක්ෂි, නියඟය කියන එක විශේෂ දේශපාලන කාරණාවක් විදිහට අපි කතා නොකරත්, එය මිනිස් ජීවිතයේ සාමාන්‍ය දෛනික කටයුතු සහ ජීවත් වීම පිළිබඳව ඉතාම විශාල අර්බුදයක් බවට පත් වෙමින් තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ආපදා කළමනාකර අමාත්‍යාංශයේ රජයේ විදිහට මෙයට කල් තියාම සූදානම් වුණා. ස්වභාව ධර්මයන්ගෙන් අපට ලැබෙන දේවල් පිළිබඳව ප්‍රශ්නයක් මේක. ඒ නිසා මෙහිදී අපට කළ හැකි එකම කාර්ය වන්නේ විදුලි බලය සහ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමයි. ප්‍රධාන විදිහටම දිස්ත්‍රික්ක 9ක් දැන් හඳුනාගෙන තිබෙනවා. යාපනය, ත්‍රිකුණාමලය, මන්නාර, මොණ්ඩරාගල, බදුල්ල, හම්බන්තොට, ගම්පහ, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක 9ක් පවුල් 42,000ක් මේ වෙනකොට පීඩාවට පත් වෙලා ඉන්නවා. මේ දැඩිණියගේ තත්ත්වය ආරම්භ වීමත් සමගම පුද්ගලයන්ගේ පැත්තෙන් ගත්තොත් 150,000කට ආසන්නයි. වැඩිම බලපෑම උතුරට තමයි තින්නේ දිල්රුක්ෂි. එක්කම වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැහැදිලිවම කියනවා වගාවට ජලය ලබා දීමේ හැකියාවක් තමන්ට නොමැති බව. කුඹුරු අක්කර 35,000ක් විනාශ වෙන්න ආසන්නයි. ඒ වගේම රාජ්‍ය ඇතුළු රජයේ ආයතනවල වායු සමීකරණ භාවිතා කිරීම පවා යම්කිසි සීමාවකට ලක් කරන ආණ්ඩුව තීරණය කළා තියෙනවා. විශේෂයෙන් සෙල්සියස් අංශක 26ට තමයි පවත්වාගෙන යා යුත්තේ එය. ඒ වගේම ජලවිදුලි නිෂ්පාදනයේ 12%ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුවේ පැහැදිලිවම ඉල්ලන්නේ පිරිමැස්මෙන් ජලය භාවිතා කරන්න, විදුලිය භාවිතා කරන්න. ආණ්ඩුව තව දෙයක් කිව්වා, ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව සහාය කරගෙන මේ ජනතාවට සහාය වෙන්න තමන් සූදානම් බව. කොමාරි ආණ්ඩුව පාර්ශවයෙන් වැඩි සූදානමක් තිබෙනවා ජනතාවට සාංසල්සීම සඳහා.
අපි බොහෝ විස්තර කතා බහ කළා. බොහොම ස්තුතියි ප්‍රියන්ත, මේ දේශපාලනික සහ සමාජීය කරුණු සම්බන්ධව ඇතුළත තොරතුරු වඩාත් පැහැදිලිව අපට විග්‍රහ කිරීම පිළිබඳව මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහයි මේ සතියේත් මේ කතා බහට අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඔබට එහෙමනම් අපි ආයුබෝවන් කියමින් සමුදෙනවා ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙන්න. බොහොම ස්තුතියි, ආයුබෝවන්.
ආයුබෝවන් දිනුක්ෂි.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති, කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමඟ sbs.com.au/sinhalese.